Hakim, you have 11 minutes.
Bismillah ar-Rahman ar-Rahim. Garu Mulasana Ruda Mantritumani, Mama Satutunua, Ape Janadi Patuman Sabavi, in Avadiri, Mekatawa, Karant Pulam, Kaman Labim Pilibandu, Visheshema Etuman Araksha, Arakshaka Matian Sebarava, Sitina, Me Avadi, Mama Mulima. අද එතුමා මේ විජය සමූහ ව්‍යාපාරයේ පත්‍ර කියවන්නේ නැහැ කියලා ඊයේ කිව්වා. නමුත් අද ඩේලි මිල් පත්‍රයෙන් මම උපුටා ගැනීමක් කරනවා. ඒකේ ලීඩ් නිවුස් එක. Corruption taints recruitment for Korean and Israeli jobs. Sri Lanka loses job opportunities as applicants can't pay exorbitant charges. There are complaints about agents of politicians charging more for selecting people for new employment opportunities. මෙතන මේ ඊශ්‍රායලයට කොරියාවට මේ රැකියාවට යවන්න අයගෙන් මේ යම් දූෂණ වංචා සිදු වෙනවායි කියන මේ දෝෂාරෝපණය පිළිබඳව මම කරුණිකයන්ට යන්නේ නැහැ. නමුත් මේක හරියට මේ අපි ඊශ්‍රායලයට අපේ ශ්‍රමිකයන් මේ අවස්ථාවේදී යවන්න මේ වගේ 10,000ක් යවන්න කැබිනට් පත්‍රිකාවක් මේ අපේ කම්කරු අමාත්‍ය යොමු කරලා තිබුණා. ඒකනම් මං කනගාටු වෙනවා. මොකද මේක මේ අපි we have to be sensitive at a time like this. අපි මේ පිළිබඳව මේ හරියට මේක හරියට මේ පැලස්තීනුවන්ගේ ගෙවල් ගිනිපත් වෙනකොට ඒකේ සුරුට්ටපත්තු කරනවා වැඩක් අපි කරන්න යන්නේ. මේ අවධියේදී. No, this is a very very insensitive thing to do. It has also impact on our security as well as economic implications. That is why I am raising this issue. Now, look at the... Now, in the past, Mr. Dilan Pereira, when he was Labour Minister also, there was a recruitment to be made. They were given military training in Deyathalawa to be sent to Israel. So they had to work in farms which have been vacated by the poor Gaza residents. These people are going to be forcibly sent there. Their security is not assured. And this is... And also it is... Yesterday I was at a... diplomatic function where there were several Arab diplomats were there, they were also bemused and they were also ridiculed in this. See the timing of this. This is, we don't have to listen to Arab diplomats, but then they provide thousands and thousands of jobs, lakhs and lakhs of jobs for us, all the Arab countries. Right? See the timing of trying to send Sri Lankans to work in such such a place. You see, you can earn foreign exchange, but this is not the timing is bad. In fact, I told the Labour Minister yesterday, this is a very insensitive thing to do at a time like this. Huh? And these are now Western nations. Now, we have, especially when you talk about our defence forces, several of our defence top brass don't get visas to travel to US and various other Western countries with allegations of human rights violations, war crimes and all sorts of things. Right? What happens to the Israeli generals? They will get visas for having killed children, bombed hospitals, old people, women, in thousands. Israeli generals are killing. What about visas for them? They will be happily traveling about. They will be even dual citizens with American citizenship. But then, I am not trying to justify if there were any war crimes in our country. Well, you know, even our Field Marshal Sarath Fonseca in an interview had said, if there is to be a hybrid mechanism where we will select our own judges, as well as if there are going to be api e videshika vinishchakara varunge patikiriya gana balala api dethundenek ape vinishchakarun ekka dala onnan mokkari yudha aparade sidunada kiyala balanna puluwan namuth me israele me hamudapati varu hamudave anadena niladari e ayata visa nodena innwada me amerikawa ith me genath api ahanna epa. මේ වගේ යුද අපරාධයක් කරන රටකට අපේ ශ්‍රමිකයන් යවන මේ ක්‍රියාදාමය හරියට නැට්සි ජර්මනියේ හිට්ලර් යුදෙව්වන් මරනකොට එතන ඇතිවෙන ශ්‍රමිකයන්ගේ අඩුව පුරවන්න අපි අපේ ලාංකික යවනවාගේ වැඩක් තමයි ඕකත්. So therefore you must be sensitive to an issue like this. In fact, several Arab diplomats yesterday were sharing their surprise and regret about what's happening, forgetting the atrocities that is happening in the occupied Palestinian territories today. Now, together with that, since I am very limited time, I would like to quote another news from Daily Mirror. Now, since Ministry of Public Security also is being debated today. Now, this is former government sabotaged Easter Sunday attacks probe. Retired senior DIG alleges. Ex-DIG Ravi Senuratna said his team was taken off the case when Mr. Rajapaksa took office 6 months after the bombings. He said over the months that followed, 22 more officers were removed from the investigation. A retired senior DIG has shed new light on crimes that the former Sri Lankan government may have colluded with a terrorist group for political gain, resulting in the deaths of hundreds of people, including Australians, in the 2019 Easter Sunday bombings. This is an interview Mr. Ravi Senivaratna has given to an Australian, the Australian ABC. Investigations have brought this out, and we also recently had this issue relating to Channel 4 exposures. Now, the President had said earlier that he would get the Scotland Yard to come and inquire into the Easter Sunday issue. Right? Subsequently, President now talks about another select committee. But we have sufficient evidence already exposed in this country. So these matters had been gone into. What do you do now? Now poor DIG Ravi Senivaratna that day had met with an accident down duplication road. Yesterday I raised this matter in the Oversight Committee on National Security. Right? This is a bailable offence. He had knocked two vehicles. IGP himself admitted, despite the IGP talking, telling the OIC, he was remanded. තවත් හස්සෙක් ඉන්නවා මේ පොලිස් දෙපාර්තමේන්තුවේ. ඈ එහි ඉන්න OIC වරු ලවා මේ විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් අප දෙන්න පුළුවන් වරදකට අප නොදී රිමාන් කරවලා රිද්දවන ආකාරයට තාමත් කටයුතු කරන හෙන්චයියෝ මේ ආණ්ඩුවේ පොලිස් ලොක්ක හැටියට කටයුතු කරන අවධියක තමයි මම දන්නවා ජනාධිපතිතුමා ඒව අනුමත කරන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමාට දැන් අර පොලිස්පති කෙනෙක් පත් වෙන්න බැරිව ඉන්න මේ ගැටලුවටත් මේ ඔක්කොම අදාළයි. මේකම කියන්නේ මහජන ආරක්ෂක අමාත්‍යතුමා රකින්න යන අය තමයි මේ වගේ තුච්ච පහත් නින්දිත වැඩ කරන්න කියන එකත් මම මෙතන සඳහන් කරන්න ඕනේ. මොකද ඇත්ත එළියට එන එක පිළිබඳව දැන් හැම කෙනාටම රිදෙන අවස්ථාවක්. ඉතින් මේ පිළිබඳව හොයාබලන්න අවශ්‍යයි කියන එකත් මම අවධාරණය කරනවා. මේ ගැන මම ඊයේ ඉල්ලා හිටියේ අපේ සරත් විරසේකර අපේ සභාපතිතුමාගෙන් මේ පිළිබඳව විනිවිද පේන ආකාරයට පරීක්ෂණයක් කරලා ඒ අදාළ මෙවැනි විදිහට කරපු මේ ක්‍රියාදාමය පිළිබඳව ඒ නියෝජ්‍ය පොලිස්පතිතුමාට ඇතිවෙච්ච ඒ හානිය පිළිබඳව එතුමට ඇතිවෙච්ච අවමානය පිළිබඳව වොමනාවෙන් එතුමාව මේ දවස් දෙකක් මේ රිමාන්ඩ් කරවන්න ගත්ත ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම අචිච්චිත ක්‍රියාවක් කියන එක පිළිබඳව මම මෙතන සඳහන් කරනවා. මේ ඔක්කොම පරිගැනීමක් හැටියට නිතරම අපේ දැන් වර්තමාන ජනාධිපතිතුමාගේ කාලෙත් එතුමාගේ කාලෙ තමයි ඒ CID ඒ පරීක්ෂණය පටන් ගත්තේ. ඉතාම හොඳට කරගෙන ගිය පරීක්ෂණේ තවත් කාරණාවක් කියන්න ඕනේ.
Honorable member, you have another 2 more minutes.
ජනාධිපතිතුමා බඳුල කරුණාරත්න විනිශ්චකාරතුමා පිළිබඳව යම් දේවල් කිව්වා. විනිශ්චකාරතුමන්ලට විරුද්ධව මේ නොයෙකුත් චෝදනා නැගීම පිළිබඳව මටත් කනගාටුයි. බඳුල කරුණාරත්න මැතිතුමා ශානි අබේසේකර පොලිස් පරීක්ෂක මේ මේ සීනියර් ඩිරෙක්ටර් පිළිබඳව තිබුණු නඩුවේ ඒක ගොතපු නඩුවක් කියා කියමින් එතුමා නිදහස් කිරීමට කටයුතු කරෙත් බඳුල කරුණාරත්න කියන එකත් මතක් කරන්න ඕනේ. අපි ටිකිරි හිටපු නියෝජ්‍ය මහලේකම්තුමත් ඒ විනිශ්චය මණ්ඩලයේ හිටියා. මේ දෙදෙනම තමයි ඒ නඩුවේදී මේ ශානය අභේසය කරව නිදහස් කිරීමට තීන්දුව ලබා දුන්නේ කියනකත් මෙතර සඳහන් කරන්න ඕනේ. යම් යම් වැරදි සිදුවනාය ගෙන හොයා බලන්න පුළුවන්. නමුත් මෙවෙලේ මේ කාරණාව පිළිබඳව මතක් කරන්න ඕනේ, ශානය අභේසයකටත් විශාල ලෙස පලිගැනීම් සිදුවනා කියන එකත්, ඒකටත් දැන් තවත් නඩු කීපයක් පවත්වෙනවා. ජනාධිපතිතුමා මේ පිළිබඳව ආරක්ෂක මාත්‍යතුමා හැටියටත්, එවගේම මේ මහජන ආරක්ෂක අමාත්‍යතුමා කවුරු හරි ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරු ආරක්ෂා කරන කටයුතු කරනවත් දන්නේ නැහැ. නමුත් හදිසි හස්තියෝ මැදිහත් වෙලා මේ පලිගැනීම් වලට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉඩ දෙන්න එපා කියලා කියමින් මගේ වචන ස්වල්පය මම සමාප්ත කරන සුති.
Thank you. Honorable Sarath Weerasekara, you have 13 minutes. For that, Honorable President.
විශේෂයෙන්ම මේ කරුණු කීපයක් මතු කරපු නිසා පළමුවෙන්ම මම කියන්න කැමති පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කොමිෂන් වාර්තාවක් තියෙනවා. ඒ කොමිෂන් වාර්තාවත් සාක්කිත් සියල්ලම මම කතෝලික රාජගුරු සංගමයේ සභාපති අපේ කුරුණෑගල විෂප්තුමාට එයාට බාර දීලා තියෙනවා. මම කිව්වේ මේවා පරීක්ෂා කළා අපිට දැනුම් දෙන්න මොකද්ද කරන්න ඕන කියලා. දැන් වෙනකන්ුත් ඒ වැඩ කටයුතු පරීක්ෂා කරගෙන යනවා. මොකද මෙතන මං හිතන්නේ පිටු 30,000ද 40,000ද තියෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට ඒ නීතිඥයෝ වැඩ කටයුතු කරපු නිසා ඊට පස්සේ අපිට දැනුම් දෙයි මොකද්ද කරන්න උවමනා කියලා. මම බැලුවේ එක කාලෙක ස්කොට්ලන්ඩ් යාඩ් ආයතන ගේන්නෙත් එවලෙත් මේ ගැන විශ්වාසයක් නැතයි කියලා කිව්ව නිසා සමහරු මං විශේෂයෙන් අපි මේ වාර්තා සියල්ලම කොමිෂන් වාර්තාවත් අදාළ සාක්කිත් සියල්ලම විශේෂයෙන්ම බාර දීලා තියෙනවා දැන් කතෝලික රජගුරු සභාවට. ඒ පිළිබඳ ඊට පස්සේ අපිට දැනුම් දෙන බව මං විශේෂයෙන්ම සඳහන් කරන්න කැමතියි. දෙවනුව අපි කාලයක් තිස්සේ මැදපිරිදක රටවල් වලට විශේෂයෙන්ම රැකියාවට පුද්ගලයන් යවනවා. ඒ අනුව තමයි මං හිතන්නේ අපේ කම්කරු ඇමතිතුමා ඊළඟ ගිවිසුම ඊශ්‍රායලෙ එක්ක පත් කරලා තියෙන්නේ. මම හිතන්නේ 10,000ක් ඉන්නවා කියලාද ඉස්රායලට යන්න, යුද්ධ තියෙන තැන්ට යන එකක් නැහැ. ඉට් ජස්ට් කන්ටිනියුෂන් ඔෆ් ද ඕල්ඩ් ප්‍රැක්ටිස්. බට මං අහන්නම් කොහොමද කම්කරු ඇමතිතුමාගේ අපිට අපි මං හිතන්නේ ගත්තේ ස්ථාවරය වෙනස් වෙලා නැහැ. ගාසා තීරුවට පහර ගැහිම අපි හෙලා දැකලා තියෙනවා. ඒක ඇත්ත වශයෙන්ම ඊශ්‍රායලයට විශේෂයෙන්ම එදා ලැබුණු ප්‍රහාරයත් හමාස් වලින් අපි හෙලා දැක්කා. ඒත් ඒකට විසඳුම ගාසා තීරුවට ගහන එක නෙමෙයි. ඒ නිසා විශේෂයෙන්ම අපි ඒක හෙලා දැකලා තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්නම හැම වෙලේම කියලා තියෙනවා මේ ගාසා තීරුව දිහා බල්ලා නැහැ. ඒත් වෙස් බෑන්ක් එක දිහා බල්ලා එතන ඇවිල්ලා ඉස්රේලයෙන් පදිංචි වුණා ඉවත් කළා එතනින් ආරම්භ කරන්න තියෙන්නේ. අද සමහරු කතා කරනවා සමහර අරම දැක ඇමරිකාවත් කතා කරලා තිබුණා පැලස්තීන අධිකාරිය ගැන. මම හිතන්නේ පැලස්තීන අධිකාරියකින් මේ ප්‍රශ්නේ විසඳෙයි කියලා. You have to have a two-state solution. I don't think it maybe three states because situation in Lebanon also has to be settled. We have basically three states that have to be done. ඒ නිසා ඒ ගැන අපේ කිසිම මේ කාරණයක් නැහැ. මේකට අපි හැම වෙලෙම සහයෝගය දීලා තියෙනවා. දැන්ට සටන් විරාමයක් තියෙන එක දවස් 4කට හරි මං හිතන්නේ විශේෂයෙන්ම වැදගත් කාරණයක්. මෙතන පිළිය මං හිතන්නේ මෙතන ඒක හැම පැත්තෙම පිළිගැනීමක්. මෙතනට දේශපාලන විසඳුමක් වුමනයි කියලා. දේශපාලන විසඳුමක් නොදුන්න නිසා තමයි මේ ප්‍රශ්නේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි ශ්‍රී ලංකාවේ දැන් මේ දේශපාලන විසඳුම් දීලා උතුරත් දියුණු කරන්න ඉන්නේ. විශේෂයෙන්ම මම හිතන්නේ උතුරට හොඳ ආර්ථිකයක් තියෙනවා. When you have renewable energy and you are going to have green hydrogen, we made there, the north will certainly have a very very strong economy in the coming decade. So these are the matters that were raised and I thought I should refer to it. තව එක ප්‍රශ්නයක් තිබුණා මේ විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක සභාව ගැන ඇහුවේ ප්‍රශ්නයක්. දැන් වෙලා තියෙන්නේ පොලිස්පතිවරයෙකුත් නැහැ, ඒ වගේම විනිශ්චයකාරවරුත් නැහැ. ඉතින් මම දන්නේ නැහැ කොහොමද යුක්තිය පසඳන්නේ කියලා. පොලිසියටත් වැඩ කරන්න බෑ, උසාවියටත් වැඩ කරන්න බෑ. දැන් බන්දුල කරුණරත්න මහත්මයා ගැන විශේෂයෙන්ම රවුෆ් හකීම් මහත්මයා කිව්වේ ගැන මම කැමති වෙනවා. ඉතින් මන් දන්නේ මොන හේතුවක් උඩද කියලා බන්දුල කරුණරත්න මහත්මයා නවත්තලා තියෙන මේ මන් දැම්මේ නම නෙමෙයි, මට අග්‍රවිංශකාරතුමා යුවේ නමක්. ඒ නම අරගෙන තමයි මම මෙතෙන්ට දැම්මේ. එතුමාට එතකොට අභියාචනා කරනයත් ඒකට සභාපතිවරයා පත් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ විශේෂයෙන්ම විවස්ථා දායක සභාවේ සමහර සමාජිකයෝ මේ වැඩ කටයුතු කඩාකප්පල් කරන්න කියලා ඇතුලෙන් ගෙනියනවා නම් අපිට මේ ක්‍රමයේ ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඊළඟ සැරෙත් මේක ඒකයි මම අපි එන සතිය වෙනකොට බාර දෙනවා මේ කොමිසම ගැන විභාග කරන්න කියලා වෙනම තේරුම් කාරක සභාවක් අපි පත් කරන්න යනවා. නැත්තම් මේ රටේ අද පොලිසියටත් පත් කරන්න බෑ, උසාවියටත් පත් කරන්න බෑ. අපි බලාගෙන ඉන්නේ මොකද්ද උනේ මේ විශ්වකාරතුමා පත් කරන්න කියද්දි ඒ අයට මට දැන් ලිපියාව කතානායකතුමා තීරණයක් ගන්න බැහැලු. එක පැත්තකින් තුනක් බෙදිලා අනිත් පැත්තෙන් තුනක් බෙදිලා දෙන්නෙක් ඡන්දෙ දීමෙන් වැළකීලා එක්කෙනෙක්ව පත් කළත් නැහැ. ඉතින් අපි කොහොමද ආණ්ඩුව ගෙනියේ? මම ඊයේ කිව්වේ හැටියට අපිට සිදු වුණා. අපිට තාම මේ දූෂණ මර්ධන කොමිසම විරෝධී කොමිසම පත් කරන්න බැරි වෙලා තියෙනවා. සමාජික වෙල නැහැ. මෙතන ඉඳන් කෑ ගහනවා මේ දූෂණේ වෙනවා, දූෂණේ තියෙනවා කියලා. මේ නීතිය ගෙනෑම පස්සෙත් ව්‍යවස්ථාදායක සභාවෙන් සිදු වෙලා නැහැ. මම කියන්න කැමතියි මේක ඇත්ත වශයෙන්ම විධායකයේ කොටසක්. ඊයේ සුමන්දර මහත්තුමා කිව්වලු වෙන එහෙම එකක් නෙමෙයි. අපි මේක ඇති කරේ 2003 ඉති ඉස්සෙල්ලා චොක්සි මන්ත්‍රීතුමයි මේක සකස් කරලා දුන්නේ. දීස පාට් ඔෆ් ද එක්සිකියුටිව්. ඒක විධායක යටතේ තමයි එන්නේ. ඒක පාර්ලිමේන්තුව කොමිසම කිව්වත් ව්‍යවස්ථාදායක සභාව කිව්වත් මේක විධායකයේ කොටසක්. මෙතනදී වැඩ කරන්නේ විධායකයේ හැටියට. මොකද්ද කරන්නේ වැඩ කටයුතු? ජනාධිපතිතුමා නම් යෝජනා ක්‍රම සුදුසුද නැද්ද කියලා උපදෙස් දෙන්න, නැත්නම් නම් එවන්න එතනින්. ඉතින් මේක විධායකයේ කොටසක් වෙන කාරණයක් නෙමෙයි. විධායක හැටියට තමයි මම මේ ගැන විශේෂයෙන්ම මේ ප්‍රකාශය කළා තියෙන්නේ. ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ රවුෆ් හකීම් මහත්මයා විශේෂයෙන්ම මේවා ගැන සඳහන් කරද්දී එතුමාට කිසිම සැකයක් වෙන්න උවමනා නැහැ. අපේ ස්ථාවරය ගාසා තීරුව ගැන කිසිම වෙනසක් නැහැ කියලා.
Thank you. Dr. Harsha.
තුමාගෙන් ප්‍රශ්නයක් අහන ගරු ජනාධිපතිතුමා. දැන් ඔබතුමා කිව්වා මේ විවස්සාදායක අපේ මේ ආණ්ඩුක්‍රම සභාව පත් කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා, එක්කෙනෙක් පත් කළා නැහැ කියලා. ගරු ජනාධිපතිතුමා මේ ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරලා තියෙනවා. ඒක මං හිතන්නේ විපක්ෂයේ කතානායකතුමා ඒ පත්වීම කරලා නැහනේ. ඒ සිද්ධාර්ථන මන්ත්‍රීතුමාගේ නම පත් කරා නම් ඔය ගැටලුව විසඳ ගන්න පුළුවන්.
කතානායකතුමාගේ වරද්දක් නෙමෙයි. මෙතන විසඳ ගන්න තියෙන එකක්. සිද්ධාර්ථන් මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරලා තිබුණෙත් ඒක හොඳ නමක්. ඒත් ඒ වගේම විපක්ෂයේ අනික් කණ්ඩායමකින් කියලා තියෙනවා මේක සිදුවෙන්න ඕන කියලා. ඉතින් ඒකයි කියලා තියෙන අනික් කණ්ඩායම. ඉතින් ඒ කණ්ඩායම තමයි ඔතුමල්ලක් වැඩ කරන්නේ. සිද්ධාර්ථන් මහත්මයා නෙමෙයි.
Honorable Rafa Kim.
I certainly
so therefore it's only proper that Mr. Siddharthan named the adopted by the
this is not a matter for the government. We have nothing to do with it. These are matter for parties other than the two main parties. So whatever it is, it has not been made. I mean, useless asking me, I don't appoint them. අපි කරේ ගන්න ඇති මේක විපක්ෂයෙන් විසඳ ගන්න ඕන එක. මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා තිබුණා මමත් විපක්ෂ නායකු නැද්ද කොහොමද ඒක විසඳගත්තා අපි? ඉතින් මගෙන්
අහන්න
මට කරන්න දෙයක්
නැහැ. Yeah, but then the TNA has proposed as one of the two. No, sorry, the TNA is not one of the main parties, no?
Who?
No, TNA is not one of the main parties.
But it's a question of what it is. Some other parties have also asked.
What other parties, sir? What other parties, sir?
You ask them. I am not a member. I only know what was told to me. Leader of the opposition will know. This is the issue that you all have to sort among yourselves.
We have proposed the name. We have proposed the name. The speaker has to.
I have nothing to do. Government has not made anything. අපි නමක් දීලත් නැහැ. මේව කළත් නැහැ. මොනා කරන්නද?
ඔබතුමානික අපේ පැත්තනේ බ්ලේම් එක දාන්නේ. අපි අපි නමං කියලා තියනවා. ඒ පත් කරා නම්
විපක්ෂනේ. නෑ ඔබතුමාට බයින්නේ. මොකද දැන් ඔබතුමාලට මේ විශේෂයෙන්ම ආර්ථික උපදෙස් දෙන්නේ නාලක ගොඩේවන්. ඔබතුමාට දොස් කියන්නේ.
Honorable Opposition Leader.
Honorable President, I was not here. I was in the Business Committee. The Business Committee was discussing two issues. So, soon as I heard that you had made some queries, I came here to provide a reply, but I need to know what's the issue, please?
Why? I said, I don't know. You should know better. You are a member. Why the small party representative is not on the Constitutional Council, from what was told to me, was that there is a dispute between the smaller parties as to who should be the representative. I said, I have no objection to Mr. Siddharthan. We can always...
So as far as I'm concerned,
yeah.
The Speaker had made a query from the TNA as to who their consensus person is.
Yeah.
And that is Honorable Siddharthan.
Yes.
And we are also of the opinion that Honorable Siddharthan has to be appointed.
Yeah.
But the Speaker has had a problem in coming to a decision. It's nothing at all to do with the opposition, the SJV or the SJV alliance.
I'm not talking about the SJV.
I'm just trying to clarify to you. Yeah. So I think this is a matter you should get clarified from the Honorable Speaker. So
yes.
if the Deputy Secretary or Assistant Secretary so pleases, if a message can be sent for the Honorable Speaker to come to the chamber, and he can himself verify what I'm saying, because we are also of the opinion that Honorable Siddharthan has to be appointed.
Like you, we also have the view it should be held, but apparently there is a problem between these different groups. I think Honorable Siddharthan is there, he can tell you, within your own ranks, not the SJB, beyond that, there are issues. So, what can I, there are nothing that I can do on it. If I had the power, I'll appoint Mr. Siddharthan. But,
Honorable President, I'm sure Honorable Siddharthan is here on the floor of the House. Yeah. He himself knows very well how we have supported his candidature and also his appointment, and similar to you, if I also had the power, I would also appoint Honorable Siddharthan. But we are not empowered to do that. So what I would recommend to you, Honorable President, I'm sorry, if you can please instruct the Honorable Chair to make a request for the Honorable Speaker to come. He will be able to better clarify the situation.
Yes, so let him make a statement later. But the problem is, you all recognize Professor G.L.P. Iris as a party. So moment you recognize them as a party, then they can also make, that group also make a claim. They are not a party. They are under the, they are elect, they, here, he was the, here, they ask the former president.
Honorable President.
So you all went and recognized this. They shouldn't have had front row seats. They should have been in the, behind that. You gave them front row seats. You all are working. You all now have an agreement also to contest together. I have no problems on that. But the whole thing arose. If you didn't give them front row seats, Mr. Siddharthan, Honorable Siddharthan would be in the Constitutional Council. Now what can I do?
Honorable President,
yeah.
I'm absolutely amazed at your ignorance. I mean, if you're telling me that we have the power as an opposition to recognize parties, that is a duty that is bestowed on the Speaker, not the leader of the opposition. I'm amazed about your ignorance about parliamentary activities. Please, I have not finished.
Okay, sorry.
And also, Honorable President, for your information, the opposition parties are not given the responsibility of allocating seats. We don't do that. That is not our job. And recognition of parties and they are separate identities, that's the prerogative of the Speaker,
yes,
not the opposition leader.
No, Honorable Leader of the Opposition, I accept the fact that the Speaker has to allocate the seats. But generally, the practice has been before the speaker allocates, on the opposition side, they ask both the government and the opposition instances like this. I thought you all had agreed. I'm sorry that you all had not agreed. Then you agreed with the former president. We can all ask that they shouldn't be given front row seats. You don't agree, we don't agree. Why should we give them front row seats? Then Honorable Siddharth, he also agreed they shouldn't be given front row seats. So it is recorded here that both sides have agreed that they can't be given front row seats. So a copy of this can be given to the speaker tomorrow.
Honorable President, please don't attempt to put words into my mouth. Okay? It's not a matter of us agreeing and you agreeing or whatever. It's the prerogative of the Speaker. Speaker is bestowed with the responsibility of recognizing political parties. I'm sorry, there are some who are here who are very familiar with the Madamulana Sanskritiya, not Westminster Sanskritiya. Please ask your goalayas to be quiet, Honorable President.
I mean,
we were giving you a hearing. We were quiet. Do you know the Madamulana Sanskritiya? Oh, Madamulana Sampradaya. This is Westminster Sampradaya. So, I mean, I was giving you a hearing, Honorable President, without interruption. Please ask your surrogates and your political cohorts to keep quiet. Your political...
Don't you accept the fact that they should not be given front proceeds? Do you accept the fact... I thought you were against them being given front proceeds because you said you were not for it. You are not being... So tell us whether you are for or against it. That's all we want to know.
Question leader.
Honorable President, whether we are in the front, whether we are in the back, or whether we are in the middle, those are all decided by the people of the country. People's sovereignty. So let's go for elections. Let's go for elections. And then the people will decide whether we are on the front or the middle or the back or wherever, whether we are in the government or whether we are in the opposition.
Now, these were the group that was elected on the coattails or the satake of the former president. Without that, they wouldn't have been elected. Now they are part of the SLPP. Now they have come here. So it's not a question of elections. Then they should come back here. Otherwise, resign and say we are going for elections. Now, do you say, I suppose you agree with me that they are not entitled to front row seats?
Honorable President, the theory that you are expounding should be applicable to the SJB MPs who went on to your side.
Yes, so
if
why
you're saying so. If you're asking these who contested from the Satake should resign, what should the SJBs who crossed the floor and joined you, should they resign? Please answer that.
Yes, so let me answer that.
Okay.
They crossed over and now you have sacked them and you have filed action. So if the court says that they have been lawfully sacked, then they have to resign. Their seat is vacant. But on the other hand, if the court says it has not been lawfully sacked, and you all are still members of the UNP, then you have to come and join me.
there is nothing called have, Mr. President.
I'm saying that
you're not an elected dictatorship, no?
I'm not dictatorship.
In Lord Hailsham's words.
You are still a member of the UNP.
I have to say, Honorable President, the people who are managing the mics, I'm telling you with respect, and the video cameras, they are not acting partially. I know you are not of that opinion. Please instruct these officials to make sure that the videography is done in the proper order. I watch these things. It's very unfair. Please don't be prejudicial and partial, and don't be discriminatory.
Honorable Chair, I agree with him. Have the camera all the time on him. Don't have it on me. I can't.
Mr. President.
Yes, sir. I've given you the camera.
Mr. President, this is not the UNP working committee. This is not the UNP working committee.
It's not.
Don't twist words. I never said that. Don't twist my words. Don't misinterpret what I say.
I am making a request. The camera should be on you all the time. Now they are turning on me. They shouldn't do it. They should turn it on you.
Honorable President, Honorable Opposition Leader, we'll come to the debate.
I'm sorry at the childishness, of the so-called head of state of our country.
I want the Honorable Member to speak. I will allow the Member to speak.
Honorable Charles Nimalnadan.
Garu Mandrituma, then Apitamai, Chanda Illapu Velave, තනියම ඡන්දය ඉල්ලලා දැන් ඔපොසිෂන් ඉන්න එකේ සෙකන්ඩ් මේන් පාටි TNA පක්ෂය තමයි ඉන්නේ. අපි තමයි කතානායකතුමාට ඉල්ලුම් කරේ අර සභාවට සිතාදන් මන්දිරතුමාගේ නම දාන්න කියලා අපි TNA පක්ෂයෙන් තමයි ඉල්ලුම් කරේ. එතකොට වෙන කට්ටිය මේ කතා කරොයි කතා කරනවා මම දන්නේ. අපි තමයි කතානායකතුමාට තමයි අපි ඉල්ලුම් කරේ. ඒ නිසා තමයි සිතාදන් නමයි අතන එන්න ඕනේ කියලා මම ඉල්ලුම් කරන්නේ.
What is the point of order, Doctor?
Resolve this. Then text Parliamentary Select Committee will be appointed to probe the delays by the Constitution Council in approving names to high posts as President Kiela. Then එක මං හිතන්නේ ජනාධිපතිතුමාට මෙතනට ඇවිල්ලා පාර්ලිමේන්ටරි සිලෙක්ට් කමිටි එකක් අපොයින්ට් කරන්න පුළුවන් කියලා. හැබැයි දෙක ගරු ජනාධිපතිතුමා දැන් මේ ප්‍රශ්නේ විසඳගන්න ලේසියම ක්‍රමේ දැන් මේ නිබන්ධාර මන්ත්‍රීතුමාත් කිව්වා මේ සිද්ධාර්ථ මන්ත්‍රීතුමාත් ඉන්නවා විපක්ෂ නායකතුමාත් කිව්වා ඔබතුමාත් එකඟයි කියලා කිව්වා අපිත් එකඟයි කියලා කිව්වා. ඒක මොකද ගරු ජනාධිපතිතුමා තියෙන ප්‍රශ්නේ. එතකොට එතුමාවත් පත් කරා නම් කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එකත් ෆුලි කොන්ස්ටිටියුට් වෙනවා. එතකොට කිසිම ඩිලේ එකක් නැහැ. පාර්ලිමේන්ටරි සිලෙක්ට් කමිටි ඕනෙත් නැහැ. මොකක්වත් ඕනේ නැහැ. 10 දෙනෙක් ඉන්නවා නම් වැඩේ ඉවරයි. ඒක කරලා දාමුකෝ ජනාධිපතිතුමා. මාව සැක් කරාම මතකනේ ඔබතුමා ඇවිල්ලා පොඩි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා අපි ඔක්කොමලා එකඟ නම් මේක කරමුයි කියලා. ඉතින් සිද්ධාර්ථ මන්ත්‍රීතුමාටත් ඒකම කරන්න පුළුවන්.
මට කරන්න බෑ ඒක කතා නැහැ ඒකට
උඹට. නෑ සිලෙක් කමිටි දාන්න ඕනේ.
අනබල් ජගත්.
කළු මුරාසනාරුවට මන්ත්‍රීතුමනි දැන් මේ කණ්ඩායමට හෙළවුරුමේට නිදහසට හෙලිකොප්ටරේට ඔක්කොම කතා කරන්න වෙලාව දෙන්නේ විපක්ෂේ. එතකොට විපක්ෂය අනිකුත් පක්ෂවලින් තමයි මේ නම් කරන්න කියන්නේ. දැන් මෙතුමාට ඒ නායකත්වය දීලා ඒක කරන්න කියන්නේ.
Honorable Opposition Leader.
Honorable Chairman, I don't think the member who spoke understood an iota of what I said. I sympathize with him. I'm just stating this to Honorable the President. Honorable President, the Constitution, on the chapter of the Constitutional Council, it says, one member of parliament nominated by agreement of the members of parliament, other than those representing the government and those belonging to the political party or independent group to which the leader of the opposition belongs to. So there is absolutely no role for the leader of the opposition to do the choosing. And when the TNA chose Honorable Siddharthan, I hope Honorable Siddharthan is able to basically confirm what I say. I actually called and told him and congratulated him on his appointment. And in each of the Constitutional Council meetings, I have emphasized to the Honorable Speaker that Honorable Siddharthan should be appointed. And for your information, if it is proper, I will get those parts, the minutes of the Constitutional Council table here for your information and for your perusal.
I am not interested in the minutes of the council. All I can say is let's cut this short. We need not argue anymore. Tomorrow I will ask the Prime Minister to tell the Speaker both sides they agreed that Professor Phyllis and all can't sit in the front row. Moment they go and sit in the back row, then everything else falls into place. Both sides they agreed and they can't sit in the front row.
Honorable Sarath Veerasekara, you have 12 minutes.
Yeah. Garu Sabhapathumani, Atikaru Janathpathuma Tamai, Mahajana Rakshapalimada Vagakyanda One, Namut Etumata Ada පොලිස්පතිතුමාව පත් කරගන්න බැරි කන්ස්ටිටියුෂන් කවුන්සිල් නිසා එතුමාගේ බලය දියාරුනේ 19 වැනි සහ 21 වැනි ව්‍යවස්ථාවෙන්. ඒ දෙකටම විරුද්ධ වුණේ මම කියන එකත් මේ අවස්ථාවේදී කියා සිටිනවා. මොකද ඒක නිසා තමයි එතුමාට අද සුප්‍රීම කෝට් එකටවත් විනිසකනය පත් කරන්න බැරි. ඉතින් ගරු සභාපතිතුමනි, අපි මේ ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කළ රටක්. ඒ වගේම තමයි ලෝකයේ එකම මලාගෙන මැරෙන ත්‍රස්ත නායක බලයනයක් විනාශ කළ රටක්. ඒ වගේම තමයි කොටි ත්‍රස්තවාදය අපි අපේ රටේ පරාජය කළත් ගරු සභාපතිතුමනි, ඒක තාම ජීවමානයි විදේශයේ. මොකද ඊළම් සිහිනය අත්හැරලා නැහැ. ඒ වගේම තත්ත්වයන් තුළ අපි පෙර තහනම් කළ කොටි සංවිධාන සහ පුද්ගලයන්ගේ තහනම ඉවත් කළ එක මොනතරම් උචිතද කියන එක ගැන අපි අත වශයෙන්ම කල්පනා කළ යුතුයි. ඒ වගේම නැවත එවන් යුද්ධයක් ආවොත් ඒ නායකත්වයක් සහ මූලිකත්වයක් ගැන පෙරට යන්ට තරම් චිත්ත ධෛර්යයක් අපේ හමුදා නිලධාරීන්ට සහ සිසු නිලයන්ට තියෙනවද කියන එකත් අපි අත වශයෙන්ම මේ වෙලාවේ බලන්න ඕනේ. අද ජෙනරල් ශ්‍රවීන්ද්‍ර සිල්වාට පමණක් නෙමෙයි, ඔහුගේ පවුලේ අයටත් අද ඇමරිකාවට වීසා දෙන්නේ නැහැ. ඒ ඔහුගේ දුව තේරලා තියෙනවා ඇමරිකාවේ යුනිවර්සිටි එකට, ඒකට යන්නවත් ඒ දුවටවත් වීසා දෙන්නේ නැහැ. මොකද තාත්තා නිසා. ඒ දුවත් යුද්ධ අපරාධකාරීද කියලා තමයි අපි ඇමරිකාවෙන් අහන්න ඕනේ. ඒ වගේම තමයි ජෙනරල් කමල් ගුණරත්නට ඕස්ට්‍රේලියාව තහනම්. ඒ වගේම තමයි ජෙනරල් චාගි ගාල්ලගේට ඕස්ට්‍රේලියාවට වීසා දීලා නැහැ. ඒ වගේම තමයි අපි දන්නවා යුද්ධයට ඉතා අමිල මෙහෙයක් කරපු අපේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට මං හිතන්නේ ඇමරිකාවට වීසා ලැබෙලා නැහැ. තවත් නාවික හමුදාව සහ යුද හමුදා නිලධාරීන්ට බටහිර රටවල් වල වීසා පමණක් නෙමෙයි, සාමසාධක හමුදා සදහායන්ටත් අවසර දෙන්නේ නැහැ. මේ අය කරපු එකම වැරද්ද තමයි ගරු සභාපතිතුමනි රටට සාමය ගේන්න මේ ත්‍රස්තවාදයට අන්ත පරාජයක් ලබා දීපේක. ඉතින් එවන් තත්ත්වයක යටතේ දැනට සේවයේ ඉන්න තරුණ නිර්භීත නිලධාරීන්ගේ චිත්‍ර ධෛර්යයට ඒක මොනතරම් බලපානවද කියන එක ගැනත් අපි ඉතාම අපේ අවධානය යොමු කළ යුතුයි. මම හිතන්නේ ගරු සභාපතිතුමනි මේ වගේ තත්ත්වයක් අපි ඇති කරගත්තේ අපේම වැරද්දෙන්. මොකද අපි ජෙනීවා මානවිකම් කවුන්සිල අපි නිවැරදිව රටේ තිබ්බ ප්‍රශ්නය පිළිබඳව පෙන්නපු නැති නිසා. අපි දන්නවා 2009 මයි මාසේ 19 තමයි අපි කොටි පරාජය කළේ. ඊට පස්සේ මයි මාසේ 27 වෙනකොට ජර්මනියේ රටවල් 17ක් සමග එකතු වෙලා අපි යුද අපරාධ කළා කියලා ජෙනීවා වල ස්පෙෂල් සෙෂන් එකක් ඉල්ලලා ඒ යෝජනාව ගෙනාවට අපි ඒ යෝජනාව පරාජය කළා. ඒ පරාජය කළා නම් එමනම් යුද්ධෙන් පස්සේ යුද්ධය දිනන මානවිකම් කවුන්සලයේ තිබ්බ පළවෙනි යෝජනාව තමයි අපිට ප්‍රශංසා කළා, අපේ හමුදාවට ප්‍රශංසා කළා, කොටි ත්‍රස්තවාදී හෙලා දැකලා තමයි ඒ යෝජනාව ගෙනාවේ. නමුත් යුද්ධය ජයගෙන දින 3කට පස්සේ ලංකාවට ආපු එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කින් මූන් ඒ එක්සත් ජාතීන්ගේ ප්‍රතිඥප්තියත් උල්ලංඝනය කරලා තමයි දරුස්මාන් කොමිටිය පත් කරලා 40,000ක් මරුණයි මරුවයි කියලා ඉතාම අභූත චෝදනාවක් ගෙනාවේ. ඉතින් මේ වාර්තාව අසත්‍යක් කියලා ගරු සභාපතිතුමනි ලෝක අපරාධ විශේෂඥෝ 6 දෙනෙක් අනුයුක්ත කළ තිබ්බා පරණගම කොමිසමට සර් ඩෙස්මන්ඩ් සිල්වා, සර් ජෙෆ්රි නයිස්, මේ වගේම ප්‍රොෆෙසර් මයිකල් නිව්ටන්, ප්‍රොෆෙසර් මයිකල් ක්‍රේන්, මේජර් ජෙනරල් ජෝන් හෝම්ස්, රොඩ්නි ඩික්සන් PC QC මේ සියලු දෙනාම පැහැදිලිව කියලා දෙනවා අපි යුද අපරාධ කළේ නැහැ කියලා. නමුත් අපේ මේ යහපාලන රජය මේ 31 අපි යුද අපරාධ කරයි කියලා කියන 31 ඒ යෝජනාවට සමානුග්‍රහකත්වය දැක්වුවා. ඒක නිසා ඒක කිසිම විවාදයක් නැත්තම් කිසිම ඡන්දයක් නැතුව ඒක සම්මත වුණා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ගරු සභාපතිතුමනි අපේ රජය කළ පළවෙනි වැරද්ද තමයි මේ රටේ තිබ්බේ ජාත්‍යන්තර නොවන සන්නද්ධ ආරකලයක් කියලා කිව්වේ නැති එක. What we had in our country was a non-international armed conflict. And even in the Darusman report and even the OISL report of the Zaid al-Hussein, they have categorically said that what we had in our country was a non-international armed conflict. In a non-international armed conflict, Mr. President, the applicable law is the international humanitarian law, not the international human rights law. සන්නද්ධ නොවන ජාත්‍යන්තර නොවන සන්නද්ධ අරගලකදී ඇත්ත වශයෙන්ම බලපාන්නේ මානුෂීය නීතිය මිතක් ඇත්ත වශයෙන් මානව හිමිකම් නීතිය නෙමෙයි. ඉතින් ඒක නිසා ඒක අපි ඇත්ත වශයෙන්ම ජිනීවා වල හරියට කිව්වේ නැහැ. මට කාලය වෙලා මදි නිසා මම විස්තර කරන්න යනුව අපේ හමුදා නිලධාරීන්ට කවදාකවත් යුද අපරාධ චෝදනා ඇත්ත වශයෙන්ම නිල වශයෙන් නගන්න බෑ. කවුරුහරි රටක් මේ විදිහට වීසා නොදී කිසිම සාක්ෂියක් නැතුව අපේ නිලධාරීන් සහ ඒ පවුල් වල අයට මේ විදිහට තහංචි දානවා නම් යුද අපරාධ කරනවා කරනවා නම් ඒ ඒගොල්ලෝ ඒ සියලුම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් තමයි කියන්නේ. ඒ වගේම තමයි මේ බාහිර යාන්ත්‍රණ දත් තියෙන එක්සටර්නල් මෙකැනිසම් එකක් ඒක බොරු සාක්ෂි එකතු කරලා ඒ අනුව අපේ නිලධාරීන් ජාත්‍යන්තර යුදාධිකරණයට ගෙන යන්නටත් දැන් මග සලසලා තියෙනවා. ඒ නිසා අපි දැන්වත් අපි ජෙනීවා වලට ගිහිල්ලා මේ යථා තත්ත්වය අපි ජෙනීවා මානවිකම් කවුන්සලයේදී අපි ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම තමයි දැන් මහාවීර දිනය සම්බන්ධයෙන් කියනවා ගරු සභාපතිතුමනි, අපි දන්නවා ඇමරිකාව අල්කයිඩා විනාශ කළාට පස්සේ බින් ලාඩන් මල් ඝාතනය කළාට පස්සේ කොහොමද බින් ලාඩන් ඇමරිකාවේ සමරනකොට ඇමරිකානුවන් මොනවා කියයි. ඉතින් ඒ වගේ මේ මියගිය ත්‍රස්තවාදීන් සමරන්ට දෙන එක ඇත්ත වශයෙන්ම අනුකම්පාවක් නෙමෙයි, ඒක නිවටකමක් හැටියට තමයි සලකන්නේ. අපි දන්නවා ත්‍රස්තවාදී කියලා කියන්නේ දේශපාලන අරමුණක් සඳහා අහිංසකින් ඝාතනය කිරීම. ඒක නිසා ත්‍රස්තවාදී ඇතිවෙන්නට හේතුව සාධාරණ වුණත් අසාධාරණ වුණත් අපිට කවදාකවත් ත්‍රස්තවාදී සාධාරණය කරන්න බෑ. එතකින්තා අපි දන්නවා, මම දැකලා තියෙනවා ගෝනගල ගමේ බඩදරු වම්මල බඩ කපලා ළමේ එළියට අරගෙන මාළු කපන වගේ කපලා තියෙන මා ඉස්සරකින් දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා අරන්තලාවේ හිමි ඝාතනය, මම දැකලා තියෙනවා සීමා බෝධි ඝාතනය, කිතුල්ලොතු අලුත්ෝයේ මාසහයේ දරුවා බොනට්ටේ ගහලා මරලා තියෙනවා. අපි දැකලා තියෙනවා මේ කට්ටියද මේ විදිහට පහන් පත්තු කරලා සමරන්න කියලා. මම දැන් අත්වශ්‍යම තමාගේ ස්වාම්පුරුෂයා ත්‍රස්සෙක් වුණත් ඉස්සී දූෂකයා තමාගේ පුතෙක් වුණත් එයාට ගේ ඇතුලේ පහනක් තියන්න පුළුවන්. නමුත් උපහාර උත්සව තියන්න බෑ. ඒක දෙන එක ඇත්ත වශයෙන්ම නිවටකමක්. මේකට ඇත්ත වශයෙන්ම කවුද සහාය දෙන්නේ? ද්‍රවිඩ සංධානය සහ ද්‍රවිඩ පක්ෂ. ඒගොල්ල කොහෙද හිටියේ? 300,000 පමණ දෙමළ ජනතාව මිනිස් පලියක් වගේ තියාගෙන ඉන්නකොට මේගොල්ල කොහෙද හිටියේ? 3,000 මේ ළමා සොල්දාදුව කැනන් ෆොඩෝ එකක් හැටියට තියාගෙන ඉන්නකොට පාවිච්චි කරනකොට මේගොල්ල කොහෙද හිටියේ? ඒ වගේම තමයි ළමයි පෙළපාලුවට යන්න දෙන්නේ නැතුනාම ඒ විදුහල්පතිවරුන් රැයට ගෙදරට ඇවිල්ලා මරනකොට මේ දෙමළ ජාතික මේ අය මේ පක්ෂවල අය කොහෙද හිටියේ? හමුදාව තමයි උන්ව බේරගත්තේ. ඇත්ත වශයෙන්ම 295,000 අපි මාස 6ක් කෙටි කාලෙකදී නැවත පදිංචි කරනකොට ඔය ද්‍රවිඩ සන්ධානයේ ද්‍රවිඩ පක්ෂල එක මන්ත්‍රී කෙනෙක්වත් ඇවිල්ලා එක යෝගට් කෝප්පයක් දුන්නේ නැහැ ඒ දෙමළ දරුවෙක්ට. අපි 495,000 අපේ පුද්ගල රාශිය බෝම්බ ඉවත් කරලා දෙමළ ජනතාවට නැවත පදිංචි කරන්නට ඉඩ දෙනකොට එක ප්ලේන් ටිකක් දෙන්න ආවේ නැහැ මේ කට්ටිය. ඒ වගේම තමයි අපි ගෙවල් 8,000 අපේම සල්ලි වලින් දෙමළ ජනතාවට හදනවා. කොට එක උලුකටයක් දෙන්න ආවේ නැහැ. කියන්නේ ඒ අයට මේ කිඹුල් කඳුළු හෙරන මේ ද්‍රවිඩ පක්ෂවල අය ඒ වගේ ඒගොල්ලන්ගේ ආකල්ප එහෙමයි කියලා දැන්වත් දැනගන්න ඕනේ අපේ දෙමළ ජනතාව. අපි තාමත් යාපනයේ මදි වුණාම ගරු සභාපතිතුම දෙන්නේ අපේ හමුදාවේ අය. මොකද වෙල්ලාල කියන උසස් කුලේ අය කියන අය පහත් කුලේ අය කියන අයට ලේ දෙන්නේ නැහැ. මොකද ලේ බැංකුවට දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ලේ මිශ්‍ර වෙයි කියලා. අන්න ඒ වගේ චින්තනයක් තමයි මෙන්න මෙයාගේ තියෙන. ඒ අය තමයි අද මේ මහාවිර දිනය නැත්තම් දෙමළ ජනතාවගේ අයිතීන් ගැන කතා කරන්නේ. අත වශයෙන්ම කියනවා නම් ද්‍රවිඩ සන්ධානය ගරු සභාපතිතුමනි කොටි සංවිධානයේ දේශපාලන හස්තය සැප්තැම්බර් 11 පස්සේ තමයි ප්‍රභාකරන් TN එක හැදුවේ. එතකොට TN එකේ මන්ත්‍රීවරු මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලාම ඒගොල්ලෝ දිවුරින් දුන්නේත් ප්‍රභාකරන් ඉස්සරහා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අත වශයෙන්ම ඉතාම ලොකු වැරද්දක් කළා ගරු සභාපතිතුමනි. ඒ වැරද්ද තමයි හිට්ලර් මැරුණාට පස්සේ එයාගේ නාසි දේශපාලන පක්ෂ නැති වුණා. පොල්පොට් මරණාට පස්සේ එයාගේ කේම්බ්‍රිජ් දේශපාලන පක්ෂය වාෂ්ප වෙලා ගියා. සදාහන් උතුම් මරණාට පස්සේ එයාගේ බාත් දේශපාලන පක්ෂය නැති වෙලා ගියා. මුබාරක් නැති වුණා බලෙන් පහ කළාට පස්සේ ඔහුගේ දේශපාලන පක්ෂය තහනම් කළා. නමුත් අපි LTT කියන ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානයේ පරාජය කළාට පස්සේ ඒකේ හස්තය වන TN එක අපි තහනම් කළේ නැහැ. ඒතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අනුකම්පාව අද භූමි කම්පාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා ඒ සම්බන්ධ අපි කියන්න ඕනේ. ඒ වගේ තමයි දෙමළ ජනතාවට අසාධාරණයක් වුණා කියලා මේ එත්නික් ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා කියනවා. අත වශයෙන්ම කියනවා නම් අද සිංහල සහ මුස්ලිම් අයට අද උතුරේ ජීවත් වෙන්න අයිතියක් නැහැ. උතුරේ ගිහිල්ලා ව්‍යාපාරයක් කරන්න බෑ. නමුත් අත වශයෙන් 52% දෙමළ ජනතාවත් ඉන්න දකුණේ අද සිංහලයක් සමග. ඒ වගේම තමයි පහේ ශිෂ්‍යත්වයේ කඩේින් ලයිස්තු ආවා ගරු සභාපතිතුමනි ඊයේ පෙරේදා. ඒකේ සිංහල පාසල් වල ඉන්න
කඩින්
ලකුණු සහ දෙමළ පාසල් කඩු දෙක ගත්තාම දිස්ත්‍රික්ක 25න් සිංහල මාධ්‍යෙන් තියෙන්නේ දිස්ත්‍රික්ක 21 පමණයි. ඒ කියන්නේ මේ සිංහල බෞද්ධලයක් කියන්නේ මේ රටේ දිස්ත්‍රික්ක 3ක කිසිම සිංහල පාසලක් නැහැ. එහෙමනම් කාටද අසාධාරණයක් වෙලා තියෙන කියලා මම මේ ආසාවේ ආන සතුටුයි. ඒ වගේම තමයි මම මේක මීට ඉස්සෙල්ලත් කිව්වා රට සාමයේ ගේන අපේ රණවිරුව බොහෝ කැප වුණා. සමහර 29000ක් මැරුණා 14000ක් ආබාධිතත්වයට පත් වුණා. නමුත් අත්ත වශයෙන්ම සමහර අය යුද්ධ කරලා තුවාල වෙලා හරි ජීවත් වුණා. ඒ අය විශ්‍රාම ගියාට පස්සේ අත්ත වශයෙන්ම එයාගේ 2009 පස්සේ 2010 විශ්‍රාම ගිය අයට ලැබෙන මුදල ඉතාම අල්පයි. ඒක නිසා මම ඉස්සෙල්ලා කිව්වා ඒ කට්ටියවත් 2020 වැටුප් තලයට ගේන්න කියලා. ඒ වගේම තමයි මම හිතන්නේ ගරු කමල් ගොන්ඩත් මැතිතුමා වෙත ඉන්නවා. එතුමාට මම ප්‍රශංසා කරනවා. මොකද ගරු ආරක්ෂක අමාත්‍යාංශය තුලින් අර මේ විපක්ෂ නායකතුමා කිව්ව සියලුම දේවල් දැන්ට වෙලා තියෙනවා. පොඩි පොඩි අඩුපාඩු වෙනවා නම් අපි ඒක රාජ්‍ය මැතිතුමා සමග කතා කරලා ඒක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය පරිපාලන චක්‍ර ලේකන වලින් තමයි ගරු සභාපතිතුමා මේක වෙලා තියෙන්නේ. 21-88, 22-93, 22-94 මෙන්න මේවා බොහෝ විලාට සැකදේක නිසා මේවා වරින් වර සංශෝධනට ලක් වෙන්න පුළුවන්. වරින් වරින් විවිධ විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඒක නිසා ඒවා පනතක් හැටියට ගේන්න මම අත්‍ය වශයෙන්ම යෝජනා කරනවා. අපි දන්නවා ඉංග්‍රීසියෙන් කියනවා in war whatever sophisticated equipment that you have it is the man behind the machine that matter කියලා සභාපතිතුමනි කියන්නේ. යුද්ධයකදී මොනතරම් තාක්ෂණයෙන් අනුනෝ යුද අපරණ කරන්න තිබ්බත් ඒක පසුපසේ හසුරන සොල්දාදුවාගේ චිත්ත ධෛර්යය මත තමයි අත්‍ය වශයෙන් මේක ජයග්‍රහණය ස්ථාපිත වෙන්නේ. ඒ චිත්ත ධෛර්යය ඇති කරන නම් අත්‍ය වශයෙන් මේ රණවිරුවන්ට තිම් තියෙන මේ තියෙන අවශ්‍ය කරන ප්‍රතිපාද සිළුම දෙන්න ඕනේ. ඒ වගේ තමයි මියගිය සහ ආබාධිත අය සහ එයාගේ බිරිඳන්ගේ සුභසාධිනක් බලන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් අද ආරක්ෂක
අමාත්‍යාංශය
පිළිවෙල කරන් තියෙනවා. ඒක තමයි ගරු කරමින් ඒ ප්‍රශංසා කරමින් ඒක දිගටම තවත් පොඩි අඩුපාඩු තියෙනවා නම් ඒක කතා කරන රාජ්‍යතුමා සමග අපි ඉල්ලලා තියෙනවා මේ සම්මුඛ සාකච්ඡාවක්. ඒකටත් ඉඩ දෙන්න කියලා කියන සිටිනවා. අවසාන වශයෙන් විපක්ෂ නායකතුමා කිව්ව පරිදි සිවිල් ආශ්‍රය බලකාය එත වශයෙන් මම ආඩම්බර වෙනවා. ඒක ප්‍රතිසංවිධානය කළේ මම. එතුමා කිව්වාගේ 42000ක් තිබ්බා. ඒක සිවිලුම ඉදිරි ආරක්ෂක කලාප ආරක්ෂා කළා. සිවිලුම මහා මාර්ගයන් ආරක්ෂා කළා. මේ නමුත් අය අද ඒ අයට මේ විදිහට අසාධාරණයක් වෙනවා නම් ඒකට ඇත්ත වශයෙන්ම අපි කනගාටු වෙනවා. ඒක නිසා ඒ අයව පුළුවන් තරම්
මචන්
රටේ නිෂ්පාදනයට තව තවරක් දුරට මේ තියාගෙන වයස යන අය පමණක් විශ්‍රාම වැටුප දීලා පුළුවන් නම් අර තමා කිව්වාගේ ඒ තමාගේ සේවයට අනුගත වෙන සේනමට සල්ලන තවත් මුදලක් ලබා දීලා ඔවුන්ට උන්ගේ හිත සතුට කරමින් ඔවුන්ගේ සේවය අත්හරින්නට ඔවුන්ට අවස්ථාව දෙනවා නම් ඒක තමයි මම හිතන්නේ රටක් වෙනුවෙන් ඔවුන්ට කරන කුතුහල සැලකීමක් හැටියට තමයි මේක සලකන්නේ. ස්තුතියි.
Thank you. Honorable Anuru Kumar Disanayake, you have 13 honorable opposition leader.
තමගේ කතාවට පෙර ඉල්ලීමක් කරනවා ලන්ච් හාෆ් ඇන් අවර් එකත් අතහැරලා දිගටම ඩිබේට් එක කරගෙන යන්න. මම දැන කාගේ විරුද්ධතාවයක් නැහැ. ආයි. Thank you. හරි.
ඔබ අනුක්‍රමාත් ජනක you have 13 minutes.
ගරු මූලාසනේ ඉන්න മന്ത്രിතුමනි විශේෂ ආරක්ෂක අමාත්‍යාංශයත් පොලිසිය බාර අමාත්‍යාංශයත් පිළිබඳ කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහින් මිසුතිවන්ත වෙනවා. මම පළමු කොටම අපේ ආරක්ෂාව රඳා පවතින්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ ආදී විවිධ ජන කණ්ඩායම් ඉන්න විවිධ සංස්කෘතීන් තිබෙන භාෂාවන් දෙකක් කතා කරන ජනතාව තුළ රටේ ජාතික ආරක්ෂාව රඳා පවතින්නේ එම ජන කණ්ඩායම් අතර සමගිය නිර්මාණය වුණොත් පමණයි. අපිත්‍යා විනාශකාරී 30 අවුරුදු යුද්ධයකට මුහුණ දුන්නා. ඒ 30 අවුරුදු යුද්ධයත් ඕපපාතික නිර්මාණ වූවක් නොවේ. අපේ දේශපාලකයන් විසින් විටින් විට බලය අත්පත් කර ගැනීම සඳහා උතුරෙත් දකුණෙත් තරඟෙට ජාතිවාදයේ වපුරුප ප්‍රතිඵල. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වුණාට පසුව අපේ රට නව ප්‍රවේශයක් අවශ්‍ය වී තිබෙනවා. දැන් අවුරුදු 14ක් ගත වී තිබෙනවා. අපිට තාමත් මේ ජාතික සමගිය නිර්මාණය කරගන්න බැරි වී තිබෙනවා. නමුත් ඉතාමත් ලාබෙට මේ ජාතිවාදයේ තමන්ගේ දේශපාලන වේදිකාවේ තොරොම්බල් කරන්න පුළුවන්. මීට පෙර මට කතා කරපු මන්ත්‍රීතුමාගේ හඬ ඒක. ඔවුන් කවදාවත් අපේ රටේ ජාතික සමගියට කැමති අය නෙවෙයි. ඔවුන්ගේ මුළු පැවැත්මම තිබෙන ජාතිවාදයේ පෝෂණය කිරීමෙන් ජාතිවාදය
වෙනුවෙන් පෙනී හිටමින් ජාතිවාදය වර්ධනය කිරීම තමයි ඔවුන්ගේ දේශපාලන පැවැත්ම. එනිසා උතුරේ දකුණෙත් අද අවශ්‍ය වී තිබෙන්නේ ජාතිවාදයට එරෙහි දේශපාලනය. එම නැතුව උතුරේ පක්ෂ තහනම් කරන්න යෝජනා කිරීම මේ වෙලාව ඔළුව පරීක්ෂා කරන්න ඕන ගරු මන්ත්‍රීතුමනි. හරිද? එනිසා මෙවැනි බලය වෙනුවෙන් ජාතිවාදය වැපිරීමේ ප්‍රතිඵල හැටියට අපි දීර්ඝ යුද්ධකට මුහුණ දුන්නා. දැන් අපිට අවශ්‍ය වී තිබෙන්නේ ජාතිවාදයේ වෙනුවට ජාතික සමගිය. ඒ වෙනුවෙන් දේශපාලන මතයන් අදහස් ඉදිරිපත් කිරීම තමයි අපි දේශපාලන ව්‍යාපාරයකට කටයුතු කරමින් තිබෙන්නේ. මාගරු කතානායක ගරු මුලාසුනේ මන්ත්‍රීතුමනි, කරුණු කීපයක් කිරී අවධානය යොමු කැමැති. අප රටේ ත්‍රිවිධ හමුදාවන් පිළිබඳව සමාජයේ යම් විශේෂ ගරුත්වයක් තිබෙනවා. හැබැයි ඒ ගරුත්වය දේශපාලන වමනාවන් මත ඉතා කුඩා කණ්ඩායම් විවිධ ඒකකයන් ගොඩනගමින් දේශපාලන නායකයන් විසින් අපවිත්‍රකරණයට ලක් කරා. ලසන්තගේ ඝාතනය පිටිපස්සෙන්නේ කවුද? පෝද්දල ජයන්ත්‍ර පහර දීම පිටිපස්සෙන්නේ කවුද? කිත්නාර පහරගෙන යාම පිටිපස්සේ ඉන්නේ කවුද? නාමල් මාධ්‍ය වේදියට පහර දීම පිටිපස්සේ ඉන්නේ කවුද? උපාලි තෙන්නකෝන්ට පහර දීම පිටිපස්සේ ඉන්නේ කවුද? එක්නැලිගොඩ අසුදාහන් කිරීම පිටිපස්සේ ඉන්නේ කවුද? ඒ පරීක්ෂණ කොච්චර දුර ගියාද, කොතනින්ද නතර වුණේ කියන අපි කවුරුත් දන්නවා. ඒ නිසා සමස්ත හමුදාවම අපකීර්තියට පත් කරන්න කුඩා හමුදාවෙන් තෝරා ගන්න ලද කණ්ඩායම් යොදමින් රාජ්‍ය යාන්ත්‍රණ මර්ධනය ක්‍රියාත්මක කරා. ඒ මේ රටේ කිසිදු සාධාරණ හමුදා නිලධාරියෙක් කිසිදු සාධාරණ ජෙනරාල්වරයෙක් අනුමත කරන දෙයක් නෙවෙයි. මා මේක නැවත අවධාරණය කරන්නේ නැවතත් මේක සිද්ධ වෙමින් තිබෙන නිසා. පහුගිය 12 වෙනිදා නාරහින් පිට පාරේ තෙරේසා පල්ලි ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්තුණා. මේ උද්ඝෝෂණ දැන් දින 200 ගණනක් පැවැත්වෙනවා. පසුගිය 12 වෙනිදාම ඒට පහර දීමකට ලක් වුණා. ඒකට විරෝධයපා පහුගිය 19 වෙනිදා උද්ඝෝෂණයක් තිබුණා. ඒ 12 වෙනිදා පහර දීම සිද්ධ වුණා, 19 වෙනිදා උද්ඝෝෂණයක් සිද්ධ වුණා. ඒ උද්ඝෝෂණය බිය ගැන්වීම සඳහා යම් කණ්ඩායම් ඒ අවස සැරිසරමින් සිටියා. ඔවුන් නාරහින් පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මම දැනගන්න කැමති එදා නාරහින්පිට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලද උද්ඝෝෂණ වලට පහර දෙන, උද්ඝෝෂණ වලට තර්ජනය කරන ලද කණ්ඩායම කවුද? මේ පාර්ලිමේන්තුවෙන් හමුදාවන් සඳහා මුදල් වෙන් කරලා දීලා තිබෙන්නේ ජනතාවට පහර දෙන නෙවෙයි, ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ වලට පහර දෙන නෙවෙයි. එනිසා මම පොලිස් අමාත්‍යවරෙන් ඉල්ලා සිටිනවා පැහැදිලි පරීක්ෂණයක් අවශ්‍යයි මේකට. නාරායන්පිට පොලිසියට කතා කරේ කවුද? ඊට පස්සේ අත්තඩගොඩ කත්තෝ නිදහස් කරන්න කියලා බල කරේ කවුද? අත්තඩගොඩ කත්තෝ කවුද? නැවත අපේ රටේ විවිධ දේශපාලන උමනාකම් මත හමුදාවේ කුඩා කණ්ඩායම් හදමින් පහර දීම් ජනතාව මැඩ පැවැත්වීම සඳහා උත්සාහ කරන එක නතර කරන්න ඕන. එනිසා අද මම බලාපොරොත්තු වෙන පිළිබඳ පිළිතුරක් කවුද 12 වෙනිදා පහර දුන්නේ 19 වෙනිදා බිය කරන්න ආවේ? ඒක මේ රට දැනගන්න ඕන. මොකද මේ කුඩා කුඩා හමුදා අනුකණ්ඩ යොදාගෙන ඝාතනයන් සිද්ධ වෙච්ච පැහැර ගැනීම සිද්ධ වෙච්ච ඉතිහාසයක් අපේ රට තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ නිශ්චිත පැහැදිලි කිරීමක් මේ පාර්ලිමේන්තුවට අවශ්‍යයි. ඊළඟ අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමික සාමිකක් අපි ගොඩනගලා තිබෙනවා. අපි දන්නවා ඕනෑ පුරවැසියෙකුට හමුදාවේ වෙන්න පුළුවන්, තවත් රාජ්‍යයේ ඉහළ විධායක නිලධාරී පුරවැසියෙකුට වෙන්න පුළුවන්. තමන් විශ්‍රාම ගියාට පස්සෙ තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කිරීමේ අයිතිය තිබෙනවා. ඒක මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මූලික අයිතිය. හැබැයි ආණ්ඩුවට තමන්ගේ හිතවාදී දේශපාලන ව්‍යාපාරවලට පමණක් නම් එම විශ්‍රාමික නිලධාරින්නක කටයුතු කරන්න ඉඩකඩ දෙමින් අනිත් අය මැඩ පැවැත්වීම සඳහා උත්සාහ කරනවා නම් ඒ කිසිසේත්ම යුක්තිසහගත නැහැ. මා දන්න වර්තමාන ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ඔහු ප්‍රධාන දේශපාලන ක්‍රියාධරී, මාපියෝට විවේචන කරන උට අයිතියක් තිබෙනවා. ඔහු එළිය කියන සංවිධානය හදාගෙන 2019 ජනාධිපතිවරණය සඳහා ඍජුව එක් දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් වැඩ කරා. ප්‍රශ්න කරන්නේ ඒක ඔහුට තිබෙන අයිතිය. මේ පාර්ලිමේන්තුවේ එවැනි හමුදාව හිටපු උසස් නිලධාරී නියෝජනය කරන විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ට තිබෙන අයිතිය. ඒ වගේම තමයි අපේ දේශපාලන ව්‍යාපාරයට විශ්‍රාමික නිලධාරීන්ට සොල්දාදුවන්ට වැඩ කිරීමේ අයිතියක් තිබෙනවා. ඒ අයිතිය කොහොමද ආරක්ෂක ලේකම්වරයා මැඩ පවත්වන්නේ? ඔහු ඔහුගේ අතීතය අහුස්සලා බලන්න. ඔහු දේශපාලන ක්‍රියාධාරී හිටියේ නැද්ද? ඔය යම් දේශපාලන ව්‍යාපාරකට සම්බන්ධ වෙලා වැඩ කරේ නැද්ද? ඒ දේශපාලන ව්‍යාපාරකට සම්බන්ධ වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහුට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධූරය ලැබුණ නැද්ද? ඔහු කොහොමද වෙනත් දේශපාලන ව්‍යාපාරවලට වැඩ කරන අය මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන්නේ? මොන තරම් අසීත්‍ය වැඩක්ද? ඉන්දා තරුපටි එන්නේ තමන්ගේ ගරුත්වය වෙනින්. තමන් රාජකාරී ඉන්නකොට පට පළඳවපු පදක්කම් වලින් නෙමෙයි තමන්ගේ ගරුත්වය මැරෙන්නේ. තමන්ගේ ගරුත්වය මැරෙන්නේ තමන්ට වගකීමක් දුන්නට පස්සේ තමන් ඒ වගකීම නිසි පරිදි ඉටු කරනවද කියන සාධකය මත තමයි ගරුත්වය මැනින්නේ. එම තමයි ගරුත්වය මනින්න ඕන කොහොමද වෙන්නේ? අපේ ත්‍රිවිධ හමුදා සාමූහික ප්‍රධානිය තමයි නැගෙනහිර හිටපු ආඥාපති මේජර් ජෙනරල් අරුණ ජයසීකර. එතුමයි එතුමගේ බිරිඳයි පහුගියදා ඩුබායි ගිහිල්ලා ගුවන් තොටුපළෙන් එනකොට 2023 අටවැනි මාසේ 23 වෙනිදා. දැන් මේ හමුදා නිලධාරීන්ට සොල්දාදුවන්ට ගරු කළ යුතුයි කියලා කතා කරන ආණ්ඩුවක් මොකද කරේ? මේ දෙදෙනා ගුවන් තොටුපළෙන් නතර කරගෙන විශේෂ පරීක්ෂාවකට භාජනය කරා කුඩුවරගෙන එනවද කියලා පරීක්ෂා කරන්න. ඇයි නැගෙනහිර ආඥාපති කුඩුවරගෙන එනවා කියලා හිටපු ආඥාපතිවරයා කුඩුවරගෙන එනවා කියලා පරීක්ෂා කරන්න? නැවුන්ට හිංසනයක් ගෙනත් දෙනවා. හරිද? එයාපෝර්ට් එකේ පැයකට වඩා වැඩි කාලයක් රඳවගෙන නැගෙනහිර හිටපු ආඥාපති මේජර් ජෙනරල් අරුණ ජයසේකරත් ඔහුගේ බිරිඳත් පරීක්ෂාවට භාජනය කරා. හේතුව මොකද්ද? හේතුව වෙන මොකුත් නෙමෙයි, ජාතික ජනබලවේගයත් උන් සක්‍රීය දේශපාලන කිරීම. දේශපාලන කරන්න අයිතිය තියෙන කමල් ගුණරත් සහ උන් නියෝජනය කරන දේශපාලන විතරද විශ්‍රාමික නිලධාරීන්ට? මම දැනගන්න කැමතියි. මම ඔබතුමාගේ මීට කලින් මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවා. එයා වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත මහත්මයාට ඇතුළු නිලධාරීන් ගණනාවකට ඔවුන්ට විශ්‍රාම ගියාට පස්සේ අනෙක් නිලධාරීන්ට ලැබෙන දේවල් ලැබෙන්න තහනම් කරා. කඳුරුවට ඇතුළු වීම තහනම් කරා. ඒ සඳ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් දැම්මා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදී ගුවන් හමුදාපතිවරයා දැනට වාචික එකඟ වී තිබෙනවා. නඩුව අවසන් වෙයි මම හිතා ජනවාරි මාසේ. බලමු නඩුවේදී මොකද්ද වෙන්නේ කියලා. මේක සාධාරණනේ. යම් දේශ නෑ ඔබතුමාගේ කතාවේදී කියන්නේ නේද? යම් දේශපාලන ව්‍යාපාරයකට යම් සක්‍රීය වැඩ කිරීමේ හේතු මත මේ වැඩ කරන්න එපා. යම් දේශපාලන ව්‍යාපාරවලට විතරද මේ රටේ දේශපාලන ක්‍රීමේ අයිතිය තිබෙන්නේ? මම ඔබට කියන්නම්. විශේෂයෙන් ගත්තොත් අධිකන සාමික විශ්‍රාමික සමාජික විශාල බලපෑම් කඳුරු වලට ඇතුල් වීම වාචික සීමා කරලා තිබෙනවා. කතා කරලා තියෙන ඉන්න එපා ඔබට ආරාධනා කරන්නයි කියන්නේ. විශ්‍රාමිකයන් වාර්ෂික සුවදාමුවත් සඳහා සීමා කරනවා. මේ වුන් රාජකාරියේදීම නිසා හිදපු අය උන්ගේ දේශපාලන නිසා. හැම කෙනාම විශ්‍රාමිකයට පස්සේ දේශපාලන කරනයි ඉන්න නොකරනයි ඉන්න විවිධ දේශපාලන ව්‍යාපාරව. හැබැයි අපිත් එක්ක විතරක් එකතු වෙලා වැඩ කරන අයට මේ තහනමියදීම යුක්තිසහගතවන්නේ කෙසේද? ඒ වගේම ඒකක රජමේන්තු සංවත්සරය සඳහා සීමා කරනු ගුවන් හමුදා විශ්‍රාමික සමාජික කීප දෙනෙකුට හට වෛද්‍ය පාසුකම් ලබා ගැනීම සඳහා ඇතුළු වීම සීමා කරලා තිබෙනවා. ඉතින් මුල තරම් කැත වැඩද? ඔවුන් විශ්‍රාම ගියාට පස්සේ ඔවුන්ට සාධාරණ ලෙස තමන් කැමති දේශපාලන ව්‍යාපාරකට වැඩ කිරීමේ යුක්තිසහගත අයිතියක් තිබෙනවා. එය ජාතික ජනබලවේගයට සම්බන්ධ වී විතරක් වැඩ කිරීම ඔවුන්ට යම් යම් සීමා කම් පැනවීම යුක්තිසහගතද? මම අහන්නේ කමල් ගුණරත්න ලේකම්වරයාගේ තමන්ගේ හෘද සාක්ෂි ගන්න තමන් කවුද? තමන් දේශපාලන හිටපු කෙනෙක් නේ, එළිය හදාගෙන ඍජු දේශපාලන ක්‍රියාධරයෙක්. මේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා තමන් දේශපාලන මත පෝෂණය කරපු කෙනෙක් නේ. එයා කොහොමද අනිත් අය දේශපාලන ක්‍රියාකාරම් නතර කිරීම සඳහා යටින් සහ උඩින් වැඩ කරමින් තිබෙන්නේ. මම නතර කරන්න ඕන. ඒක සාධාරණයි. තෝරා ගන්න ලද කණ්ඩායමකට විතරක් මේ රටේ දේශපාලන කිරීම සඳහා අවස්ථාව ලැබි මොන යුක්ති සහගතවද? එනිසා මම ආරක්ෂක ලේකම්වරයාට කියන ඔබගේ මේ ඉතාමත් කැත අපකීර්තිමත් පදක්කම් වලින් නෙමෙයි තමන්ගේ ගරුත්වමණින් තමන්ට බලයක් ලැබුණාම බලය ක්‍රියාත්මක කරන ආකාරය. ඒක ඉතා හොඳින් තේරුම් ගන්න කියලා මම ඌට ආරාධනා කරනවා. ඊළඟ විශේෂයෙන් ගත්තොත් පොලිසිය. විශේෂයෙන් අපේ රටේ උද්ඝෝෂණ මෙතන ඉන්න හැම මන්ත්‍රීවරයෙකුම උද්ඝෝෂණ කරලා තිබෙනවා. ඔගොල්ලෝ නුවර ඉඳන් කොළඹට පාගමන් ආවා. මහින්ද ආනන්ද. ආවනේ. අපිත් උද්ඝෝෂණ කරලා තිබෙනවා. හැබැයි දැන් අලුත් සංස්කෘතියක් ඇවිල්ලා තිබුණා මොකද්ද? ඔව් තහනම් නියෝග ගත්තා. දැන් පහර දීම් කරනවානේ. ආ? වලක් කැපුවා. ඔව් දැන් වෙලා තියෙන මොකද්ද? දැන් පාරෙන් එළියට එන්න දෙන්නේ නැහැ. පාරෙන් එළියට එන්න දෙන්නේ නැහැ. පහර දීමේ සංස්කෘතියක් නිර්මාණය වෙමින් තිබෙනවා. මිනිසුන් තමගේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමගේ උද්ඝෝෂණ පෙළපල් මාධන මහජන ආරක්ෂාවට බාධාවක් වෙනවනම් කඩකප්පල් කාර්යක්‍රිය අවශ්‍ය සිද්ධ වෙනවනම් ඒක මෙඩපවත්තන්නේ ඒක අපි යුක්ති අපි එකඟයි. හැබැයි මම කියන ඔබට පහුගිය ජූලි මාසේ 23 වෙනිදා කළු ඒ කියන්නේ කළු ජූලිය දවසේ ජාතික සමගිය පිළිමද පෙළපාලියක් ගියා. කොතනද? හයිට් පිටි නම් විහාර මාදේවික කොඩි අරගෙන සංස්කෘතික පෙරහැර. ඒකටත් අහුන්න ඕල් එකෙදි ගහනවා. මොකද්ද මේ කරන්නේ? මොකද කරන්නේ? ඒක තමන්ට සාධාරණ අයිතියක් නැත්නම් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව පාරට බහින්න. තමන්ගේ අයිතිවාසිකම් හඬගාලා කියන්න. ඒ හැමතැනට පහර දෙන්න මොකද්ද පොලිස්පතිවරයා තියෙන බලය?
ජීවිතමාන්නේ.
ජාතික සමගිය පිළිබඳ සංස්කෘතික පෙරහැරක්. හයිට් පිටි ඉන්න විහාර මාදේවියකට. ඒකට පහර
දුන්නා.
මම දන්නවා ගරු සභාපතිතුමනි. එක ටවුන් හෝල් එකෙන් එක පොලිස් සීමාවක් ඉවර වෙනවා. ඒ සීමාව ඉවරුනට පස්සේ පැවරණ නිලධාරියා ඔය ඉස්සර මාතර හිටියේ ඒ නිලධාරියට නියෝග දෙන සාගල් රත්නායක පොලිසිය නෙවෙයි. හරිද? සාගල් රත්නායක කවුද මේ අප රටේ ආරක්ෂාව පිළිබඳව අප රටේ තීන්දු තීරණ ගැනීම පිළිබඳව පෙළපාල් වලට පහර දීම පිළිබඳව සාගල් රත්නායකට දීලා තියෙන බලය මොකද්ද මේ පාර්ලිමේන්තුව? හරිද? එනිසා මම හිතනවා ඔගොල්ලෝ දීලා නැද්ද? දීලා නැහැ. හැබැයි අරන් තියෙනවා යා. හරිද? එනිසා මේ සාගල ටවුන් හෝල් එක මම දැනගන්න කැමතියි. හයිට් පිටින් නම් ටවුන් හෝල් දක්වාවා. එතනින් පස්සේ බලපෑදේසේ
කොට්ටාස ගර්මන්තුමා.
මම අවසන් කරේ කොට්ටාසෙන් තමයි පහර දෙමින් සිද්ධ කරේ. ඒ වගේම මා ඊළඟ අවධානය යොමු කරන්න කැමතියි. විශේෂයෙන් ගත්තොත් මේ පොලිස් පහල පොලිස් නිලධාරීන්ගේ වාහන පිළිබඳ ප්‍රශ්නේ. එක වාහනේ බයික් දෙක තුනයි වැඩ කරන්න බෑ තෙල් නෑ යන්න බෑ. හරිද? සමහර විට අපි පැමිල්ලක් දාන්න ගිපුවාම පැමිල්ල දාන්න කෙනා ත්‍රිවිල් එකක් අරන් දෙන්න හොරකම් කරපු ගෙදරකම් ඉන්න පොලිසිය මහත්තය. එහෙම කරලා රාජකාරී කරන්න පුළුවන්ද? එනිසා මේ නිලධාරීන්ගේ
පහතින් අවසන් කරන්න ගර්මන්තුමා.
එනිසා මම අවසන් වශයෙන් කියන්නේ අපේ රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තමගේ කරුණු ඉදිරිපත් කරන්න තියෙන අයිතිය මැඩ පවත්වන්න එපා. විශ්‍රාම ගියාට පස්සේ හමුදාවේ කවර හෝර නිලධාරියකට කවර දේශපාලන ව්‍යාපාරකයක සම්බන්ධ වෙලා වැඩ කරන්න තියෙන අයිතිය අකුල් වෙලන්න එපා බාධා කරන්න එපා කියලා ඉල්ලමින් මම නතර වෙන බොමි සුභී ගරු මන්ත්‍රීතුමනි.
Thank you. Honorable
ගරු
සංජීව එදිරිමාන්න. Honorable
මිනිස්ටර් දැක්වීමක් ඔබතුමාට කරන්න ඕනේ වැඩි මතයක් යනවා රටට විශ්‍රාමික නිලධාරීන්ට දේශපාලනය කිරීමේ පූර්ණ අයිතිය නිදහස තියෙනවා. එක කිසිම බාධාවක් නැහැ. මේ සම්බන්ධයෙන් මම ඔබතුමත් එක්ක ඔබතුමා අහපු ප්‍රශ්නෙට ගිය සැරෙත් මම උත්තර දුන්නා. හැබැයි කවුරු මොන පාලනයේ හිටියත් දේශපාලනයේ හමුදාව ඇතුළට ගේන එකට ඔබතුමා මෙතනට ආවත් විරුද්ධ වෙනවා. ඒක මම දන්නවා. ඒකට අපි විරුද්ධයි. ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමනි, සම්පත් තුයකාන්ත නිලධාරීතුමා පසුගිය දවසේ එයාර් ෆෝස් ඩාන්ස් එක තිබ්බා එතනත් හිටියා. නෑ 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 මං කියන්න හමුදා විශ්‍රාමික හමුදා නිලධාරියෙකුට හමුදා කඳවුරක් ඇතුළත ගුවන් හමුදා කඳවුරක් ඇතුළට එන්න විශේෂ හේතුවක් නෑ. ඒකට එන්න විශේෂ අවසරයක් ඕනේ. මම ගියත් මම ගුවන් හමුදා කඳවුරකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ගියත් මම ගුවන් හමුදා ප්‍රතිතුමාව දැනුවත් කරලා යන්නේ. මම එතන ඉන්න ගුවන් හමුදාපතිතුමා මගින් එතන ඉන්න හමුදාවේ ප්‍රධාන නිලධාරියා දැනුවත් කරලා කලින් දැනුවත් කරලා යන්නේ. ඒක මගේ වගකීම යුතුකම්. මම හමුදා කඳුරට ගියාම කවදාක්වත් මේක කතා කරන්න දෙන්නේ. කවදාක්වත් දේශපාලනය කතා කරන්නේ නැහැ. මේක ගරු මන්ත්‍රීතුමනි, මේක අපි ආරක්ෂා කරන්න ඕනේ කාරණාවක්. එතකොට මෙතනදී සමහර අය උත්සාහ කරනවා ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරේ නිලධාරීන් ගණනාවක් ඉන්නවා. නිලධාරීන් මම දන්නවා ඔබතුමා ලොකු මැතිවන්න ව්‍යාපාරයක් ගෙනියනවා. ඒකේ ඔබතුමත් එක්ක ඇලිලා ගැලලා දිස්ත්‍රික්ක වශයෙන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔබතුමාම කල්පනා කරලා බලන්න මේකෙන් කීප දෙනෙකුට විතරක් මේ ප්‍රශ්න ඇති වුණේ ඇයි කියලා. එතකොට අනිත් අයට එහෙම බාධාවක් නැහැ. ඒ වගේම නිලධාරීන් කීප දෙනෙක්ට මේ ප්‍රශ්න තිබිලා අපි පහුගිය දවස්වල සමහර තැන්වල අසාධාරණ විදිහට එහෙම තීන්දුව අරගෙන තිබුණු තැනුත් අපි වෙනස් කරලා තිබෙනවා. හැබැයි මමගේ ඉල්ලීම අපි මොන දේශපාලන ව්‍යාපාරය කරා දේශපාලනයේ කරුණා කරලා මේ හමුදා කඳුර ඇතුළට ගේන්න එපා කියන එක තමයි අපිට හැමෝගෙම හැම දේශපාලන ව්‍යාපාරිකෙකින්ම කරන්න තියෙන්නේ. ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි,
ගරු අනුරකුමාර දිසලංගනිතුමා,
මම රාජ්‍ය අමාත්‍යමත් එක්ක එකඟ වෙනවා. අපි කිසිසේත්ම නීත්‍යානුකූලව රාජකාරී යෙදෙන හමුදාවන් එක්ක දේශපාලන නොකළ යුතුයි. අපි ඒකට අනුබල දෙන ව්‍යාපාරිකුත් නෙවෙයි, එහෙම අපිට අවශ්‍යතාවයකුත් නැහැ. මොකද අපි දන්නවා හමුදාවක් දේශපාලනීකරණයට ලක් වුණොත් ඒක දේශපාලන පක්ෂයකට සහය දීමකින් නෙවෙයි නතර වෙන්නේ, ඒක වෙනත් දිශාවකින් කෙළවර වීම අනතුරක් තිබෙනවා. අපි දේශපාලනික දන්න ව්‍යාපාරයක්. ඒ නිසා රාජකාරී දෙන හමුදා නිලධාරීන් එක්ක අපි වැඩ කරා දේශපාලන නොකළ යුතු කියන ස්ථාවරයක අපි ඉන්නවා. හැබැයි මෙතන මතුවී තිබුණේ විශ්‍රාමිකාය. මම ඔබතුමාට ඊට පසුව ඔබතුමාට කියන්න පුළුවන් මේක මේ මෙහෙමයි මේක උනේ මෙහෙමයි කියලා. මම ඔබතුමාට කතා කරන්නම් නිශ්චිත වේලාවකදී. මොකද මේ අනවශ්‍ය ඇතුල්වීම නෙවෙයි. ඔවුන්ගේ සංවස්තර, ඔවුන්ගේ තියෙන උත්සව අවස්ථා, සමහර අයට වෛද්‍ය පහසුකම් ලබා ගන්න මේ අවස්ථා පව මෙමෙට පවත්ලා තිබෙනවා. ඒකයි යුක්ති සාගත නැත්තේ. යම් කෙනෙක් යම් දේශපාලන උවමනාවක් වෙනුවෙන් මෙදියත් වෙනවා නම් ඒක වල ප්‍රශ්නයක් නැහැ.
ගරු සමම් ප්‍රේම මැතුමා,
දැන් ගරු මුලාසනාරුවේ මන්ත්‍රීතුමනි, අපි අනුරුත් සානායක මේ මන්ත්‍රීතුමා වෙන කාරණා කීපයක් සම්බන්ධයෙන් කතා කරා. ඉතින් ඇත්තටම මෙතන ඉන්න රාජ්‍ය නිලධාරීන්ට මේ සභාවේ ඇවිල්ලා මේකට උත්තර දෙන්න බෑ ගරු මන්ත්‍රීතුමා. මම මේකට මීට කලිනුත් මම
පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද ගරු මන්ත්‍රීතුමා?
පොයින්ට් ඔෆ් ඕඩර් එක රාජ්‍ය නිලධාරියගේ නමක් කියලා ආරක්ෂක ලේකම්තුමාගේ නම කිව්වා. රාජ්‍ය නිලධාරීන් කීප දෙනෙක්ගේ නම කිව්වා. එතකොට එතුමන්ලාට නිවැරදි වෙන්න අවස්ථාවක් නැහැ මෙතන.
ගරු මන්ත්‍රීතුමා, කාලය ඉතාම සීමිත නිසා මම කතා කරනවා. ගරු සංජීව විද්‍රමාන මැතිතුමා, ඔබතුමා විනාඩි 11ක් කාලයක් තිබෙනවා. ගරු අනුරාධ සනක මැතිතුමා,
රාජ්‍ය නිලධාරීන්ගේ ගොඩක නම කිව්වේ නැහැ. මම කිව්වේ නිශ්චිත වශයෙන් කිව්වේ ආරක්ෂක ලේකම්වරයාගේ. ඒ මාත් සතුව තොරතුරු තිබෙන නිසා ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් ගරු ඇමතුමාට පිළිතුරු ලබා දෙන්න පුළුවන් ආරක්ෂක ලේකම්වරයාගේ විභාවිතාවක් නැහැ කියලා මට දැනුණදී මම අදත් අහන්නේ පැහැදිලි කරන්න නැගිරහිටපු ආඥාපති
අනුර ජයසේකරතුමගේ පිළිතුරු.
ඊළඟට
මට
මේ කියන්න